අදත් සුපුරුදු පරිදි ඔබ මා සමග එක්කී සිටින්නේ අපේ ගුරු ගෙදර වැඩසටහන සමග. දුවේ පුතේ, අද 10 ශ්‍රේණි විසිනිර්දේශයට අදාළ දෙවනි වාර නියමිත 11 වෙනි ඒකකය ඔබ දන්නවා බලයක භ්‍රමණ ආචරණය ඔබ සමග මා සාකච්ඡා කරනවා. ඔබ සමග සම්බන්ධ වන මා කරන්දිනිය ජාතික පාසලේ විද්‍යා ආචාර්ය ධම්මික චන්ද්‍රවංශ. එහෙනම් දුවේ පුතේ, අපි උත්සාහ කරමු අපේ පාඩමේ ඉතිරි කොටස කරගෙන යාමට. දරුවනේ, වස්තුවක් මත බලයක් යෙදීමෙන් එදිනදා ජීවිතයේ බොහෝ දේ අපට සිදු කළ හැකි ඔබ සිදු කර තිබෙනවා. ඔබ දන්නවා අපි පුඩි පන්තිවල දිගනට තිබෙනවා නිශ්චල වස්තුවක් චලනය කිරීමට හැකි. ඒ වගේම චලනයේ වස්තුවක් නිශ්චල කිරීමට පුළුවන්. ඒ වගේම දරුවනේ, චලනය වන වස්තුවක වේගය වෙනස් කළ හැකි. චලනය වන වස්තුවක දිශාව වෙනස් කිරීම, වස්තුවක හැඩය වෙනස් කිරීම, වස්තුවක භ්‍රමණය කිරීම වැනි කාර්යයන් රාශියක් බලයක් යෙදීමෙන් කළ හැකි බව ඔබ දන්නවා. අප මෙම පාඩමේදී සාකච්ඡා කරන්නේ බලයක් යොදා ගනිමින් වස්තුවක් භ්‍රමණය කරන ආකාරය පිළිබඳව. එහිදී බලපාන සාධක පිළිබඳව. එහිදී සංඛ්‍යාත්මක අගයන් ලබා ගැනීම පිළිබඳව. එහෙනම් දරුවනේ, බලයක් යොදා ගනිමින් වස්තුවක් භ්‍රමණය කරන අවස්ථා රාශියක් තිබෙනවා. මේ වන විට මම සඳහන් ඔබට මතකයට නැගෙනවා ඇති බොහොමයක් ඔබ සාමාන්‍ය ජීවිතයේ අත්දැකීම් පිළිබඳව. දොරක් ඇරීම, දොරක් වැසීම, ගේට්ටුවක් ඇරීම, ගේට්ටුවක් වැසීම, ඒ වගේම බෝතල් මූඩියක් ගැලවීම හෝ සවිකිරීම, ස්පෙන්රයක් භාවිතයෙන් මුණුච්චියනයක් ගැලවීම, ඒ වගේ බොහෝ අවස්ථා අපේ සිතට දැනෙනවා. අප නිතර සිදු කරන සරල අවස්ථාවක් සලකා බලමු. ඔබ සාමාන්‍ය ජීවිතයේ පාසලේදී, නිවසේදී දොරක් විවෘත කිරීම, වැසීම වැනි කාර්ය කර තිබෙනවා. අප බලයක් යොදා දොරක් ඇරීමේදී ඔබට දැනෙන්නේ නැති දොර විවෘත කිරීමේ පහසු අවස්ථා සහ අපහසු අවස්ථා පිළිබඳව. ඔබ දන්නවා දොරක තිබෙනවා එක්තරා භ්‍රමණය වන අක්ෂයක්. අපි අන්නේ අක්ෂය කියනවා භ්‍රමණ අක්ෂය කියලා. මේ භ්‍රමණ අක්ෂය වටා දොර භ්‍රමණය වීමක් නැත්නම් සාමාන්‍ය විහාරයකින කරකැවීමක් සිද්ධ වෙනවා. ඔබ දන්නවා දරුවනේ, මේ කරකැවීම සිද්ධ වෙනකොට අපට දොරක් ඇරීම හෝ වැසීම සිද්ධ කරනවා කියන්නේ ඔබ මෙන්න මේ භ්‍රමණ අක්ෂයේ දිගේ අර දොර භ්‍රමණය කිරීම නැත්නම් කරකැවීමේ සංසිද්ධිය කිරීම. දරුවනේ, මෙවැනි අවස්ථාවක මෙන්න මේ භ්‍රමණ අක්ෂයට ආසන්නව බලයක් යෙදුවත්, භ්‍රමණ අක්ෂයට ඈතින් දොරේ කෙළවරින් බලයක් යෙදුවත් අපට දොර ඇරීම හෝ වැසීම කළ හැකි. නමුත් සමහර අවස්ථාවල පහසුවක් දැනෙනවා, සමහර අවස්ථාවල අපහසුවක් දැනෙනවා. මොකද්ද මේ පහසුවක් කියලා කියන්නේ? දරුවනේ, පහසුවක් කියලා කියන්නේ අඩු බලයකින් ඒ දේ කළ හැකිනම් අපි බොහෝ විට කියනවා එම කාර්ය පහසුයි කියලා. ඒ වගේම අපට යෙදීමට සිදුවන බලය මහන්සිය වෙන්නම් අපි කියනවා ඒ කාර්ය අපහසුයි කියලා. එතකොට මේ දොර ඇරීමේ කාර්යයේදී භ්‍රමණ අක්ෂයට ආසන්න බලයේදීම මගින් අපිට වැඩි බලයක් යෙදීමට සිදුවෙනවා දොර ඇරීම හෝ විවෘත කිරීමට. භ්‍රමණාක්ෂයට ඈතින් බලයේදීමෙන් අපට වැඩි බලයක් අවශ්‍ය වෙනවා මෙම දොර භ්‍රමණය කිරීමට. එම නිසා දරුවනේ, අපි එවැනි අවස්ථාවක් පිළිබඳ සලකා බලමු. මම නැවත ඔබට මතක් කරන්නම්, අපි දොරක් ඇරීම හෝ විවෘත කිරීම වැනි කාර්යයකදී අපි එය පහසුවෙන් කිරීම කියලා කියන්නේ අඩු බලයක් යෙදීම කියන කාර්යය. අපි අපහසුයි කියලා කියන්නේ වැඩි බලයක් යෙදෙන අවස්ථාව. ඉතින් දරුවනේ, මෙවැනි අවස්ථාවක අපට වස්තුව චලනය කිරීමට අපට වස්තුව චලනය කිරීමට බොහෝ අවස්ථාවල බලයක් ක්‍රියාත්මක කළ හැකි. වස්තුවක් රේඛීයව චලනය කිරීමට බලයක් අවශ්‍ය වුවත් දොරක් විවෘත කිරීම වැසීම් වැනි භ්‍රමණයකදී අපට අවශ්‍ය වන්නේ බලයක් නෙමෙයි බලගූර්ණයක්. මම නැව සඳහන් කරන්නම්. වස්තුවක් රේඛීයව චලනය කිරීමට අපට අවශ්‍ය වන්නේ බලයක්. නමුත් වස්තුවක් භ්‍රමණය කිරීමට, උදාහරණ දොරක් ඇරීම වැසීම, බෝතල් මූඩියක් කරකැවීම, දැන් අප සඳහන් කළා වගේ වස්තුවක් භ්‍රමණය කිරීම නැත්නම් කරකැවීමට අවශ්‍ය වන්නේ බලයක් නෙමෙයි බලගූර්ණයක්. අප සොයා බලමු. බලගූර්ණයක් සිදුවීමේදී වස්තුවක භ්‍රමණය වීමත් යොදන බලයත් අතර සම්බන්ධයක් තිබෙනවද කියලා ඔබ සම්බන්ධ වෙමු අපේ පෙළ පොතේ ක්‍රියාකාරකම් අංක 1 පිටුව 185 සමග. එහි සඳහන් කොට තිබෙනවා, හොඳින් මා සමග සම්බන්ධ වන්න, දොරක් අසව්වකින් සම්බන්ධ කොට තිබෙනවා. අපි මේ දොරෙහි ස්ථාන දෙකක් A, B, C, D ලෙස සඳහන් කොට තිබෙනවා. අපට හැකියාව තිබෙනවා ඒ ස්ථානයේ දුනුතරාදියක් ගැටගසා දුනුතරාදියට සෙමින් බලයක් යෙදීමෙන්, ආරම්භයේ සෙමින් බලයක් යොදා දුනුතරාදිය මත යොදන බලය ක්‍රමයෙන් වැඩි කරගෙන යන විට ඔබට පෙනෙනවා එක් අවස්ථාවක මේ දොර චලනය යම්තමින් ආරම්භ කරනවා. අපට පුළුවන් නම් මෙන්න මේ දුනුතරාදියේ පාඨාංකය මැනගන්න, පාඨාංක කියව ගන්න, ඒ සටහන් කරගත යුතුයි. පසුව අපි අසව්වට ආසන්නම ස්ථානයක, එනම් C, D වගේ ස්ථානයක දුනුතරාදිය නැවතත් ගැටගසා ඔබට බලයක් යෙදිය හැකියි. ඒ අවස්ථාවෙත් දොර යම්තම් චලනය වන අවස්ථාවේදී දුනුතරාදිය පාඨාංකය සොයා ගන්න. මම නැවත ඔබට පැහැදිලි කිරීමක් කරන්නම්. අසව්වකින් සවිකල දොරක A, B, C, D ස්ථාන හතරක් සඳහන් කොට තිබෙනවා. අපි ඒ ස්ථානයෙන් දුනුතරාදිය ගැටගසා දුනුතරාදිය මගින් බලයක් යොදමින් අපිට දොර සෙමින් චලනය කළ හැකි. නැවතවතාවක් ඒ ආකාරයටම B අවස්ථාව, C අවස්ථාව, D අවස්ථාව වැනි අවස්ථාවල දුනුතරාදිය ගැටගසා බලයක් යෙදිය හැකි. ඔබ මෙන් බල කීපේම නිරීක්ෂණය කළහොත් ඔබට දැනෙන, හැඟෙන, පේන දෙයක් තිබෙනවා. ඒ තමයි දොර චලනය කිරීමට අවශ්‍ය බලගූර්ණය, බලගූර්ණය සඳහා අවශ්‍ය බලය වඩා දුර අවස්ථාවේදී, එනම් ඒ අවස්ථාවේදී අඩු වූ බව. ඒ අවස්ථාවේදී ඔබට යෙදීමට සිදුවන්නේ අඩු බලයක්. හැබැයි දරුවනේ, අසව්වට ආසන්නව පවතින C, D වැනි අවස්ථාවලදී ඔබට යෙදීමට සිදුවෙනවා ඒ සඳහා වැඩි බලයක්. දැන් අපි මෙතෙක් වෙලා සාකච්ඡා කළ කරුණු අනුව අපිට පැහැදිලි කළ හැකි දෙයක් තිබෙනවා. වස්තුවක් මත බලයක් යොදා එය භ්‍රමණය කිරීමට උත්සාහ කිරීමේදී ඇතිවන බල, ඇතිවන බලගූර්ණය කෙරෙහි බලපාන සාධක දෙකක් තිබෙනවා. නැවතම සඳහන් කරන්නම්. වස්තුවක් මත බලයක් යොදා එය භ්‍රමණය කිරීමට උත්සාහ කිරීමේදී ඇතිවන බලගූර්ණය කෙරෙහි බලපාන සාධක දෙකක් තිබෙනවා. ඒ තමයි අපි යොදන බලයේ විශාලත්වය. දෙවනියක අක්ෂයේ සිට, එනම් දුරකනම් අසව්වේ සිට බලයේ ක්‍රියාරේඛාවට ඇති ලම්බක දුර. මම නැව සඳහන් කරන්නම් එම සාධක දෙක. එක් සාධකයක් තමයි අපයොදන බලයේ විශාලත්වය. දෙවන සාධකය වෙන්නේ අක්ෂයේ සිට බලයේ ක්‍රියාරේඛාවට ඇති ලම්බ දුර. මෙම රාශි දෙක මනින ඒක ගැන අපි කතා කරමු. බලයේ විශාලත්වය මැනීමට ඔබ දන්නවා අපේ සුපුරුදු ජාත්‍යන්තර සම්මත ඒකකය නිව්ටන් වලින් මැනිය යුතුයි. අක්ෂයේ සිට බලයේ විශාලත්වය ඇති ලම්බක දුර, එය දුරක්, එම නිසා මෙය සම්මත ඒකකයක් වන මීටර් වලින් මැනිය යුතුයි. එසේනම් වස්තුවක් මත බලයක් යොදා ඒ චලනය කිරීමට, ඒ භ්‍රමණය කිරීමට අවශ්‍ය නම් අපි සාධක දෙකක් සම්බන්ධව සැලකිලිමත් විය යුතුයි. නැවත වරක් කිව්වොත්, එකක් බලයේ විශාලත්වය, දෙවැනි එක භ්‍රමණ අක්ෂයේ සිට බලයේ ක්‍රියාරේඛාවට ඇති ලම්බ දුර. හොඳයි දුවේපති, ඔබට මම පැහැදිලි කර දේවල් වලින් මම ඔබට දැන් අලුත් කොටසකට යොමු වෙනවා. ඒ තමයි අපිට බල ගූර්ණය සෙවීමට අවශ්‍ය වෙනවා. බල ගූර්ණය අගයක් වශයෙන්, බල ගූර්ණය කියලා කියන්නේ මම ඉහත සඳහන් කළ සාධක දෙක. එනම් අපියොදන බලය සහ අක්ෂයේ සිට බලයේ ක්‍රියාව රේඛාවට ඇති ලම්බ දුරේ ගුණිතය බල ගූර්ණයට සමාන වෙනවා. නැවත මම සඳහන් කරන්නම්, මම ඔබට පැවසුවා බල ගූර්ණයේ දෙකේ බලපාන සාධක දෙකක් තිබෙනවා කියලා. එකක් තමයි බලයේ විශාලත්වය. අනිත් සාධකය අක්ෂයේ සිට බලයේ ක්‍රියාරේඛාවට ඇති ලම්බ දුර. මෙම සාධක දෙකේ ගුණිතය එම ලක්ෂයේ වටා බල ගූර්ණයට සමාන වෙනවා. එහෙනම් දරුවනේ, මම බල ගූර්ණය කියන දේ මෙන්න මෙහෙම හඳුන්වන්නම්. භ්‍රමණ අක්ෂයේ සිට බලයක ක්‍රියාරේඛාවට පවතින ලම්බක දුරහා යෙදු බලයේ විශාලත්වයේ ගුණිතය එම ලක්ෂයේ වටා බල ගූර්ණය ලෙස අපට හඳුන්වන්න පුළුවන්. නැවතත් මම සඳහන් කරන්නම්, භ්‍රමණ අක්ෂයේ සිට බලයක ක්‍රියාරේඛාවට පවතින ලම්බක දුර සහ යෙදු බලයේ විශාලත්වයේ ගුණිතය එම ලක්ෂයේ වටා බල ගූර්ණයට සමාන වෙනවා. අපි හඳුන්වන බල ගූර්ණය කියලා. සියලුම රාශිවලට එය මනිලම ඒකකයක් තිබෙනවා. එහෙනම් දරුවනේ, බල ගූර්ණය කිරිත් බලපාන බල ගූර්ණයෙන් මැනීමට භාවිතා කරන ඒකකයක් තිබෙනවා. අපි ඒකේ ලබා ගන්න මෙහෙමයි. බලයේ විශාලත්වය මනිනවා නිව්ටන් කියන ඒකකයෙන්. ලම්බක දුර මනිනවා මීටර් කියන සම්මත ඒකකයෙන්. එම නිසා මෙම ඒක දෙකේ ගුණිතය මගින් බල ගූර්ණයේ ඒකක අපට ගොඩ නැගිය හැකි. අපි ඒට කියනවා නිව්ටන් මීටර් කියලා. එහෙනම් ඔබ මතකයේ තබාගත යුතු තවත් වැදගත් දෙයක් තමයි බල ගූර්ණය කියන්නේ මොකද්ද? එයට බලපාන සාධක මොනවද? ඒ වගේම බල ගූර්ණය මනින ඒකකය මොකද්ද කියලා. මම ඔබට නැවත මතක් කරනවා, බල ගූර්ණය කෙරෙහි බලපාන සාධක දෙකක් තිබෙනවා. එකක් තමයි යම් වස්තුවක් භ්‍රමණය කිරීමට අපයොදන බලයේ විශාලත්වය. එය නිව්ටන් වලින් මනුල් ලබනවා. අනිත් සාධකය තමයි අක්ෂයේ සිට, එහෙම නැත්නම් භ්‍රමණ අක්ෂයේ සිට බලයේ ක්‍රියාරේඛාවට ඇති ලම්බක දුර. මෙම සාධක දෙකේ ගුණිතය මගින් අපට බල ගූර්ණය සොයාගත් හැකි සංඛ්‍යාත්මක අගයල් ලෙස. ඊළඟට අපි කතා කරා බල ගූර්ණය මයින්නේ කොහොමද කියලා. මොකද්ද ඒකකය කියලා? බල ගූර්ණය මයින් ඒකකය දරනෝනේ බලයේ විශාලත්වයේ නිව්ටන්ලුත් ලම්බක දුර මීටර් වලින් ලබා ගත් විට බල ගූර්ණය ඒක වෙන්නේ නිව්ටන් මීටර් කියන ඒකකය. හොඳයි, දැන් අප වස්තුව භ්‍රමණය කරන අවස්ථාව ගැන බොහෝ දේ කතා කරා. වස්තුව භ්‍රමණය කිරීමට බලගූර්ණයක් අවශ්‍යයි කියලා කතා කරා. බලගූර්ණයට බලපාන සාධක ගැන කතා කරා. ඒ වගේම බලගූර්ණයේ සංඛ්‍යාත්මකයේ සොයන ආකාරය ගණනය කරන්නයි කතා කරා. දරුවනේ, වස්තුවක් භ්‍රමණය කිරීම සඳහා අනිවාර්යයෙන්ම භ්‍රමණාක්ෂයට යම් දුරකින් බලයක් යෙදිය යුතුයි. මේ වගේ අවස්ථාවක වස්තුවක් මත ඇතිවෙනවා භ්‍රමණේ වීමේ පෙළඹුමක්. අන්නේ පෙළඹුමට අපි කියනවා භ්‍රමණ ආචරණයක් කියලා. මම නැවත ඔබට මේ වචනේ මතක් කර දෙන්නම්. වස්තුවක් භ්‍රමණය කිරීම සඳහා බලගූර්ණයක් ඇති කළ යුතුයි. යම් වස්තුවක් මත බලයක් යෙදුවට පස්සේ යෙදීමේදී එම වස්තුව භ්‍රමණය වීමට පෙළඹුමක් ඇති වෙනවා. මෙන්න මේ පෙළඹුමට අපි කියනවා බලයේ භ්‍රමණ ආචරණයක් කියලා. හොඳයි, අපි නැවතත් ප්‍රායෝගික අවස්ථාවට යමු. දොරක් ඇරීම, ගේට්ටුවක් ඇරීම හෝ වැසීම වැනි අවස්ථා වලදී ඔබ මෙන්න මේ දේ හොඳට බලන්න. ඔබ යම් වෙලාවක දොරක් මත, එහි අසව්ව මත බලයක් යෙදුවොත් ඔබට දොර ඇරීමට හෝ දොර වැසීමට නොහැකි වේවි. මේට හේතුව වෙන්නේ එහිදී බලයක් තිබුණට අක්ෂයේ සිට බලයේ ක්‍රියාරේඛාවට ඇති ලම්බක දුරක් පවතින්නේ නැහැ. මොකද ඔබ බලය යොදලා තියෙන්නේ අනිවාර්යයෙන්ම අක්ෂය මත. ඒ කියන්නේ දරුවනේ, අපේ ලම්බක දුර බිඳුවක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් එවැනි අවස්ථාවක බලයක් තිබූ පමණින් එතන බලගූර්ණය හටගෙන නැහැ. මෙම් බලගූර්ණයක් නොමැති නිසා ඔබට දොර ඇරීම හෝ වැසීම හෝ එවැනි කිසිදු භ්‍රමණයක් කළ නොහැකි. එහෙනම් ඔබට මෙතෙන් පැහැදිලි වෙනවා බලයක් තිබූ පමණින් වස්තුවක් චලනය කළ හැකිමුත් ඔබට බැරි වෙනවා බලයක් තිබූ පමණින් වස්තුවක් භ්‍රමණය කරන්න. භ්‍රමණය කරන්නන් තිබිය යුත්තේ අනිවාර්යයෙන්ම බලයක් නෙවෙයි, බලගූර්ණයක්. හොඳයි දරුවනේ, අපි ඊළඟට ඔබගේ පෙළපොත ආශ්‍රිතව ඔබට මේ සමීකරණය දැක් ගන්න පුළුවන්. බලගූර්ණයේ සොයන සමීකරණය අපි පොඩි කුඩා අභ්‍යාසයකට යොමු වෙමු. හොඳයි, ඔබ අභ්‍යාස මේ ප්‍රශ්නේ මම ඔබට කියවන්නම්. ඔබ හොඳින් අසා සිටින්න. ඔබ පොඩි කොළ කෑල්ලක සටහනක් දාගත්තත් ප්‍රශ්නයක් නැහැ. දොරක භ්‍රමණාක්ෂයේ සිඳලා මීටර් 50ක් දුරින් හා මීටර් 1ක් දුරින් අපි හිතමු නිව්ටන් 10ක බලයක් ක්‍රියාත්මක වුණයි කියලා. එහෙනම් මීටර් 50ක් දුරින් සමාවන්න සෙන්ටිමීටර් 50ක් දුරින් අපි අභ්‍යාසයකට යොමු වෙමු. දොරක් භ්‍රමණය කිරීමට අවශ්‍ය අවස්ථාවක සෙන්ටිමීටර් 50කට දුරින් නිව්ටන් 10ක බලයක් යෙදුවේ සිටමු. එහෙනම් අප මෙම අවස්ථාවේ බලගූර්ණය සොයන්න පුළුවන්. මේ බලගූර්ණය සෙන්ටිමීටර් 50 අපට අනිවාර්යයෙන්ම දරුවනේ මීටර් කිරීමට සිදු වෙනවා. මොකද මෙහි සම්මතය කියවෙන්නේ සෙන්ටිමීටර්නේ මීටර්. එහෙනම් සෙන්ටිමීටර් 50 කියලා කියන්නේ මීටර් දශම 5. මේ මීටර් දශම 5 10ෙන් ගුණ කළ විට, එනම් බලයේ ගුණ කළ විට අපට ලැබෙනවා නිව්ටන් මීටර් 5ක්. අප නැවත අප අභ්‍යාස මාලාවකට යොමු වෙමු. එක් අභ්‍යාසයක් කළ හැකි. ඔබ සිතමු, ඔබ සිතන්න, දොරක් වැසීමට හෝ ඇරීමට ඔබට අවස්ථාවක් තිබෙනවා. එහිදී ඔබ භ්‍රමණ අක්ෂයේ සිට සෙන්ටිමීටර් 50ක දුරින් නිව්ටන් 10ක බලයක් යොදනවා සිතමු. මේ වගේ අවස්ථාවක සෙන්ටිමීටර් 50 අපට සිදුවෙනවා මීටර් බවට පත් කරන්න. එහෙනම් ඔබ සෙන්ටිමීටර් 50 100න් බෙදුවම අපට ලැබෙනවා මීටර් දශම 5ක්. එම මීටර් දශම 5 නිව්ටන් 10න් එනම් බලයේ විශාලත්වයෙන් ගුණ කළ විට අපට ලැබෙනවා බල ගූර්ණයක්. එය නිව්ටන් මීටර් 5ක බල ගූර්ණයක්. අප තවත් අවස්ථාවට යමු. යම් අවස්ථාවක භ්‍රමණ අක්ෂයේ ඉඳලා මීටර් 1ක් දුරින් අපි නැවත වතාවක් නිව්ටන් 10ක බලයක් ඉදුවහොත් එම අගයන් දෙක ගුණ කළ විට අපට ලැබෙනවා නිව්ටන් මීටර් 10ක බල ගූර්ණයක්. ඔබට මේයින් පැහැදිලි කරුණක් තිබෙනවා. නිව්ටන් 10 කියන බලය අපි එදුව අවස්ථා දෙකක පළමු අවස්ථාවේ මීටර් භාගයක් දුරින් භ්‍රමණාක්ෂයේ සිට අපට ලැබුණේ නිව්ටන් මීටර් 5ක බල ගූර්ණයක්. හැබැයි අපි දෙවන අවස්ථාවේ දුවා එම බලයෙම එම නිව්ටන් 10න් බලයෙ දුවා මීටරයක් දුරින්. එම අවස්ථාවේ අපට ලැබුණේ නිව්ටන් මීටර් 10ක බල ගූර්ණයක්. ඔබට පෙන්වා දරුවේ එකම බලය දුරවල් දෙකකින් යෙදුවම බල ගූර්ණය වෙනස් වන බව. එම නිසා අපි සෑම විටම මෙවැනි භ්‍රමණයක් සිදු කරන අවස්ථාවකදී සාමාන්‍ය ජීවිතය තුළ වාසිදායක විදියට බලය යොදා ගැනීම කළ යුතුයි. එනම් අඩු බලයකින් කිරීමට අවශ්‍ය නම් දරුවනේ සෑම විටම අපි හැකි තරම් භ්‍රමණාක්ෂයෙන් ඈතට වන්නට බලයේදීම කළ යුතුයි. එවිට අපට පහසුවෙන් බලගූර්ණය සම්බන්ධ වස්තුව භ්‍රමණය කිරීම සම්බන්ධව අපගේ කාර්යයන් සිදු කළ හැකි වෙනවා. අප නැවත හෙට දිනේදී 10 වසර 11 වෙනි පාඩම සමග එනම් බලයක ගූර්ණේ පාඩමේ ඉතිරි කොටස සමග හමු වෙනතුරු ඔබ සිල් දනාටම සුබ දවසක්. ආයුබෝවන්.